Order, please. කතානායකරයාගේ නිවේදන බැදුම්කර වාර්තා අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුවේ තුලත් පිටස්තරවත් ප්‍රකාශ වුණු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මගේ හැඟීමයි. අසත්‍ය ගොතන ලද සමානිත ද්වේෂ සහගත ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවටත් පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත් විශාල කැළලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙන්. කවුරුන් හෝ ගොතන ලද අල්ලස්ගත් මන්ත්‍රීන් 118 වෙනුවට 166 දක්වා වැඩි කර ඉන් නොනැවති සිවිල් සමාජයේ පිළිගත් චරිත කීපයකද අසාධාරණ ලෙස පරිභාව කරමින් සීමාවක් නොමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවත්වන ලෙස පිළිගත් මාධ්‍යයෙන්ද ඇතුළු සියලු දෙනාගේ මම කාරුණිකව ඉල්ලා සිටිමි. බැඳුම්කර වාර්තාවලට ඇතුළත් වූ සියලුම ආධාර ලිපිලේඛන සියල්ල මා වෙත කඩනමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැන්නේ විගසම නීතිපරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබුණු ඇත. මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැබස්තුවක් නොපවතින බවට ඊට වගකීතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂණ නිලධාරීන් විශ්වාස දෙනුකින් ප්‍රශ්න කළ බවට පැතුරුණු ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත. අම්පාරේදී වද මෙහෙත් විශ්ව කළ අරහොද්දගෙන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහිකරන්නේ දැඩි කනගාටුවෙන්. දැන් ඇතිවී තිබෙන තත්ත්වයේද රට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහර මන්ත්‍රීවරුන් දිවුරුම් පැසන් දීමටත් සමහර මන්ත්‍රීවරුන්ට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා ගන්නත්මට සහතික කිරීමටත් සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් අද රටේ ගොඩනැගීමෙන් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනයත්වයේ අපේ හරිද සාක්ෂියට පමණි. බැඳුම්කර විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලිසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියාකරන ලෙස සියලුම් පාර්ශ්වවලටත් මාධ්‍යයටත් මම ආයෝජනා කරමි. දෙවැනි නිවේදනය මේක අවසානිකම් මේ ඉවරලා අර වෙලා දෙන්න නැත්තම් එක මම දෙන්නවා. දෙවැනි නිවේදනය 2018 ජූනි මාස 7 වෙනි බාස්පෙන්දා නම් අද දින අපරභාග 3ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියත බැවින් ඊට පැමිණ සහභාගි ලෙස සියලු මන්ත්‍රීවරුන්ට මෙයින් දැනුම් දෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය තුමා සහ ජාතික ප්‍රතිපත්ති ආත්‍ති කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය මානවර නගර සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා අමතුමිය.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව දෙදස් දාහත වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවත් සහ දෙදස් දාහත වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2017 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්ජල් මැතිතුමා විසින් ඉදිරිපත්
කරනවා. Honorable Speaker, I present the report of the Committee on Public Finance on one excise notifications under excise ordinance, two notes on the supplementary allocations given from the budgetary support services and contingent liabilities provisions made under the Department of National Budget as per the introduction note of the annual estimates, and three, financial performance of the fourth quarter of the year 2017, which were referred to the said committee.
ජාතික ආරක්ෂා පිළිබඳ අධීක්ෂණ සභාවේ වාර්තාව ඒ සභාපති ගරු මලික් ජයතිලක මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික ආරක්ෂක අරමුදල් සංශෝධන සහිත පනත් කෙටුම්පත, ඒ වගේම 2013 සහ 14 වර්ෂ සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන වර්ෂ 2001 සිට 2010 දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තා, 2012, 2013 සහ 2014 වර්ෂ සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තා, 2001 වර්ෂයේ සිට 2010 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තා, 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂයේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2015 සහ 16 වර්ෂයේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැනීම ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා, ගරු සුජීව සේරසිංහ මැතිතුමා, ගරු ටීබී එකනායක මැතිතුමා, ගරු අරවින්ද කුමා මැතිතුමා, ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා,
ගරු කථානායකතුමනි, බත්තරමුල්ල උතුරු තලංගම ගුරුගෙදර පාර අංක 552 බී ධර්ණ ස්ථානයේ පදිංචි VGHHS පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය,
ගරු කථානායකතුමනි, ගොතටුව නවනගරය එල්හේන පාර අංක 697 ඇලිරක් දෙක ධර්ණ ස්ථානයේ පදිංචි BWG බුද්ධික උෂාන් ප්‍රේමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා,
ගරු කථානායකතුමනි, නුගතලාව ලාහවැව අංක 14 දරණ ස්ථානයේ පදිංචි RMMK රන්දිනිය මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා,
ගරු කථානායකතුමනි, ගාල්ල ගොනාමුල්ල හන්දිය යන ලිපිනේ පදිංචි එල්.ඒ. ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතර මැද්දවත්ත තංගල්ලපාර අංක 389 එක දරණ ස්ථානයේ පදිංචි මිලාන් ප්‍රබෝධ ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බද්දගම ඉඳිකස් කැටිය ඉසුරු පුර අංක 71 දරණ ස්ථානයේ පදිංචි RK සමරනායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගෞරවයෙන් පිළිගන්නවා.
මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු වෙනු ඇත. ඊළඟට ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ ගලු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා, විදුලි බල හා පුනර්ජනීය බලශක්ති ගරු ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ඊට කලින් ඇත්තටම ඔබතුමාර 118 ගැන කිව්වා.
ඒක අපි මේක වෙන අවස්ථාවක් දෙන්න.
හරි, මම
දෙනවා. ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය
දෙදස් දාහතයි නමයයි හයවන දින වන විට ජාතික විදුලි පද්ධතිය තුළ පවතින සූර්ය බලයෙන් උත්පාදනය කරනු ලැබූ සම්පූර්ණ විදුලි බල ප්‍රමාණය කොපමණද කියලා අහන්නේ. 2017 9 දින වන විට ජනනය කරන ලද ජාලයට සම්බන්ධ ග්‍රිඩ් කනෙක්ටඩ් සූර්ය ප්‍රකාශ වෝල්ටීය සෝලර් PV ධාරිතාව මෙගාවොට් 51.3-3.6. ඒ කියන්නේ වාණිජමය වශයෙන් සවි කරලා තියෙන මෙගාවොට් 10 බැගින් වූ 5ක් සහ 1.36 වශයෙන් තිබෙන අපේ පයිලට් ප්‍රොජෙක්ට් එක ගැනයි මේ කියන්නේ. පියසි මත සවි කළ සූර්ය ප්‍රකාශ වෝල්ටීය ධාරිතාව මෙගාවොට් 49.72. ඒ අනුව ප්‍රශ්නයේ සඳහන් දිනය වන විට මෙගාවොට් 101.0622 ප්‍රමාණයක් සූර්ය බලයෙන් උත්පාදනය කළ ජාතික පද්ධතියට එකතු කරලා තිබුණා. ගරු කතානායකතුමනි, නම් ඒ දැන් ප්‍රශ්නේ අහලා සැහැණ කාලයක් ගත වෙනවා. 2018.5 එක දින වන විට PSC මත සවි කළ සූර්ය ප්‍රකාශ වෝල්ටීය ධාරිතාව මෙගාවොට් 83.88 බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව සමස්ත විදුලි ධාරිතාවය සූර්ය බලයෙන් උත්පාදනය කරන මෙගාවොට් 135.24. අතෝෂම ගරු කතානායකතුමනි, මීට අමතරව තවත් මෙගාවොට් 150ක් පමණ මේ වන විට සම්පූර්ණ කටයුතු අවසන් කරලා අනුමැතින් ලබා දීලා තිබෙනවා. ඒවා පිළිබඳ දත්ත අපේ පද්ධතියට ලැබෙන්නේ යම් කාලයක් ගියාට පස්සේ. ඊළඟ ප්‍රශ්නය අහන්නේ වැදගත්ම ප්‍රශ්නයක්. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා සිදු කරන ලබන සවි කිරීම අධෛර්යමත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරන බව දන්නේද කියලා.
ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ නැහැ, ඔබතුමා උත්තරය දෙන්න.
ගරු කතානායකතුමනි, මේක මේ අර ප්‍රශ්නයත් එක්ක නොකියුවොත් ජනතාවට තේරුම් යන්නේ නැහැ.
ඒක
නිසා දැන් උත්තරය තමයි ගරු කතානායකතුමනි අත්‍යවශ්‍යම නොදනි. නමුත් මුල් කාලේ තාක්ෂණික ගැටලු තිබුණා. මේ තාක්ෂණය පිළිබඳ අවබෝධය අඩුකමක් තිබුණ විදුලි බල මණ්ඩලයේ සහ ලේකම් ආයතනය තුළ අද වෙනකොට ඒ පිළිබඳව චක්‍රලේඛ නිකුත් කළා, පුහුණු වීම ලබා දීලා තියෙනවා. දැන් කිසිම ගැටලුවක් නොමැතිව මේක සිදු වෙනවා. ඒත් ඊට අමතරව වෙන ගැටලුවක් තිබුණා, මීටර් මේ අදාළ විශේෂ මීටරයක් අවශ්‍යයි. ඒ මීටර් හිඟයක් තිබුණා, ඒ නිසා ප්‍රමාදයක් සිද්ධ වුණා. නමුත් මම විශ්වාස කරනවා අද වෙනකොට සෑහෙන දුර මේ ප්‍රශ්න විසඳලා ගියේ.
හොඳයි.
තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර විදුලි පාරිභෝගිකයන් පියසි මත සවි කළ සූර්ය පැනල හා සූර්ය උද්‍යාන මගින් ජනනය කරන ලබන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදීගෙන ලංවීම බෙදාහැරීමේ ජාලය හරහා විදුලි පාරිභෝගිකයන් වෙත බෙදාහැරීම සූර්ය බල සංග්‍රාමයේ වැඩසටහන යටතේ ලංකා විදුලි බල මණ්ඩලය වගේ සිදු කරන මූලික ක්‍රියාවලියයි. ලංකා ලංවීම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි බෙදාහැරීම් අංශයට සම්බන්ධ ඉංජිනේරුවන් සඳහා සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘති අරමුණු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ප්‍රතිලාභාදී කරුණු ඇතුළත් දැනුවත් කිරීම වැඩසටහන පවත්වලා තිබෙනවා. අමාත්‍යංශයේ මගින් නිකුත් කරන චක්‍රලේඛ මගින් සූර්ය බල සංග්‍රාමයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සියලු දැනුවත් කිරීම් ලංකා විදුලි බල මණ්ඩලය වෙත යොමු කරලා තිබෙනවා. ඒ වගේම ලේකම් ආයතන වෙත යොමු කරලා තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය මගින් සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන ඒ සූර්ය බල සංග්‍රාම වැඩසටහන සඳහා වෙනමම චක්‍රලේඛ විදුලිදාන නිකුත් කරලා නිලධාරීන් දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම රටේ ජනතාව දැනුවත් කරලා තිබෙනවා. තුන ආයන්න අදාළ නොවේ.
හොඳයි. ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිතුමාගේ වෙලාව ගැන ප්‍රශ්න වලට නැතුව දෙන්නේ අර වෙලාව වෙන් කරලා තියෙන්නේ උත්තර ටික
තමයි ඒක.
ඔබතුමාට බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබතුමාලා විශාල ධෛර්යයක් ගන්නවා මේ සුනිත්ත බලශක්තිය මේ පද්ධතියට ඇතුළත් කරන්න. නමුත් මට දැනගන්න පුළුවන්ද විශේෂයෙන් රූෆ් ටොප් සෝලා ගැන කතා කරද්දී සාමාන්‍ය මෙගාවොට් එකකට ආසන්න වපසරියක් පියසක් තියෙන ව්‍යාපාරික ස්ථාන තියෙනවා. මේ ව්‍යාපාරික ස්ථාන ගැන හොයලා බලද්දී ගොඩක් අය මේ සම්බන්ධව අධෛර්යමත් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ විදුලිය නිෂ්පාදනය කිරීම ඒගොල්ලන්ට වාසි වුණත් මේ තියෙන මිලත් එක්ක සංසංසද දෙක කරද්දී විශේෂයෙන්ම මේ මිල දී ගැනීම කරලා මාස 4-5ක් යනවා කමිෂන් කරගන්න ඒ ව්‍යාපෘතිය. එතකොට ඒ කාලෙදී යන ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක ගලපනකොට මේ ගරු ඇමතුමා මේ ව්‍යාපාරිකයෝ කියන කාරණයක් තමයි මේ ටැරිෆ් එක මේ ඒක ගෙවීම ප්‍රමාණවත් නැහැ කියන එක. ඉතින් විශේෂයෙන්ම ව්‍යාපාරික ස්ථාන වලට විශේෂයෙන් කර්මාන්තකරුවන්ට මේ සම්බන්ධව ඔබතුමාට විශේෂ අවධානයක් යොමු කරලා විශේෂත්වයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමා, මම පිළිගන්නේ නැහැ සූර්ය බල සංග්‍රාමයේ යටතේ තිබෙන net accounting සහ net plus කියන ව්‍යාපෘති යටතේ නිශ්චිත මිලක් ලබලා දෙනවා ඒකකයකට. මම ඔබතුමාගේ තර්කය ඔබතුමාට ගෞරව සහිතව මම ප්‍රතික්ෂේප කරනවා. මේ වන විට පළවෙනි අවුරුදු 7 ඇතුළත විදුලි ඒකකයක් සඳහා රුපියල් 22කුත් ඒ වගේම ඊළඟ අවුරුදු 13 ඇතුළත විදුලි ඒකකයක් සඳහා රුපියල් 15,750කුත් වශයෙන් වසර 20ක කාලයකට අපි ගිවිසුම් එළමෙනවා. මේ මිල අපි ගණන් හැදුවේ මීට අවුරුදු 2කට කලින්. අද එදාට වඩා ලෝක වෙළඳ පොලේ උපකරණ මිල අඩු වෙලා තියෙනවා. හැබැයි මම පිළිගන්නවා ඩොලරයගේ මේ වැඩිවීම නිසා අපව අනෙක් අතට දෙයක් සිදු වෙලා තියෙනවා. හැබැයි අර සවිකිරීමයි සබන්තාවේ ලබා දීම අතර තියෙන පරතරය අඩු කරගන්න අපි ගොඩක් පියවර අරන් තිබෙනවා. දැන් මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් කෙලින්ම අපිට කතා කරන්න. මොකද මෙගෝට් එකක් කියලා කියන්නේ ඩොලර් මිලියනයක් විතර ලොකු ආයෝජනයක්. ඒ වගේම කර්මාන්තකරුවන් සහ විශාල පියසි තියෙන ඒ ආයෝජකයන් ධෛර්යමත් කිරීම අපි කරන්න කැමති. මොනවා හරි ගැටලුවක් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් මාස 4-5ක් යන අපිට දැනුවත් කරන්න කියලා හිටනවා. නමුත් මිල මම කියනවා අදටත් මේ මිල වලංගුයි. ඒ වගේම අපි අර මෙගෝට් 100 ඉලක්කය සපුරා ගැනීමෙන් පස්සේ මේ මිල පිළිබඳ නැවත පුනරීක්ෂණයක් කරන්න කැබිනට් තීන්දුව අනුව එකඟ වෙලා තියෙනවා. ඒක අපි කටයුතු පටන් ගන්නවා. ඒ අනුව කර කතානායකතුමනි මිලේ වෙනසක් කළ යුතු නම් අපි ඒ මිල වෙනස කරන්න සූදානම්.
හොඳයි. මම හිතුවේ ජෙනරල් ප්‍රශ්න අහනවාද
කියලා. ගරු අවතුතුමනි මම දන්න විදියට ඔබතුමාලා සූර්ය උද්‍යාන හඳුනාගෙන තිනවා මන්නාරම ප්‍රදේශයේත්, තලයි මන්නාරම ප්‍රදේශයේත්, ඒ වගේම පුනරි ප්‍රදේශයේත් විදුලි බල මණ්ඩලය විසින් ඉදිකිරීමට ඒ සූර්ය උද්‍යානවල මෙගාවට් 100ක් හෝ 200ක් මේ වසර දෙක තුන ඇතුළත ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මේ වෙනුවට ඒ විදුලි බල මණ්ඩලය මගින් ඉදිකරන සූර්ය උද්‍යානවල ප්‍රගතිය කොහොමද? කවුද මේ සඳහා ආයෝජනය කරන්නේ? විදුලි මණ්ඩලයට ඒ සඳහා ශක්තිය හැකියාව තියෙනවද කියන එක ගරු මන්තුබයි මම විමසනවා.
ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලය සූර්ය උද්‍යාන සඳහා කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. මන්නාරම ප්‍රදේශයේ සුලංග බල උද්‍යානයක් මෙගෝට් 100ක අපි ආසියානු සංගමතර බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක කරනවා. ඒ ඇරෙන්නට අනෙකුත් සූර්ය බලය සහ සුලම් බලය පිළිබඳ ආයෝජන සියල්ලම පෞද්ගලික අංශය මත අපි රඳා පවතිනවා. හැබැයි මිලදී ගන්න තරංකාරී මිලදී අනු අපි පුනරින් ප්‍රදේශයේ ගරු කතානායකතුමනි ගිගවට් එකක්, ඒ කියන්නේ මෙගවට් 1000ක ධාරිතාවයෙන් යුතු සුලම් සහ සූර්ය කියන මූලාශ්‍ර දෙකෙන්ම ක්‍රියාත්මක කරන බලාගාරයක් සැලසුම් කරලා තියෙනවා. ඉඩම් මැනීමේ කටයුතු දැන් අවසන් කරලා තියෙනවා. අවසර ලබා ගැනීමේ කටයුතු පිළිබඳ අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සම්පූර්ණ උද්‍යානයේම තරඟකාරී මිල ගණන් මත ටෙන්ඩර් ක්‍රමවේදයකට තමයි ලබලා දෙන්නේ. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ තවත් මෙගෝට් 100ක බලාගාරයක් සැලසුම් කරලා තියෙනවා. මැනීම් කටයුතු කරගෙන යනවා. ඒ කරනවා. ඒ වගේම සුලං සහ සූර්ය බලය පිළිබඳව ඒ තියෙන සියලුම අවස්ථාවන් තරඟකාර ලෙස කරන්නේ. ඒ දෙකට අමතරව තවත් මෙගෝට් 150ක සූර්ය බලය පිළිබඳ ටෙන්ඩරයක් තව මාස දෙකකින් එනවා. ඒ වගේම තවත් මෙගෝට් 150ක සුලම් බලය පිළිබඳ ටෙන්ඩරයකුත් මාස දෙකකින් එනවා. ඒ කියන්නේ මෙගෝට් 1-2 හෝ 10 දක්වා වූ කොටස් මගින් ඒ ටෙන්ඩර් කරන්න පුළුවන්. ඒතර දේශීය ව්‍යාපාරිකයන්ටත් විදේශීය ආයෝජකයන්ටත් දෙගොල්ලටම අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමා මේ ප්‍රශ්නේ අහුවට.
දැයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු ආනන්ද අලුත්ගොන් එමෙතුමා, ගරු කර්මාන්ත වාණිජ කටයුතු එමෙතුමාගේ ඇසීමට
කතානායකතුමනි අහන ප්‍රශ්නේ.
තනාගතුමනි කර්මාන්ත එමෙතුමා සති දෙකක් කල්ලා ඉල්ලා
තිබෙනවා. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන එමෙතුමා පැමිණ නැත. ගරු රෝහිණි කුමාර් විජයරත්න මැතිණිය, ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි අයන්නේ 1 306 කි 2 ඇමුණුම අංක 1 3 පාසය සංඛ්‍යා 129 ඇමුණුම 2 4 ඇමුණුම 3 මට ඕන නම් ඒ කලාප දෙකේත් කියන්න පුළුවන් වෙන වෙනම අවශ්‍යද ඔබතුමියට?
ඔව් කමක් නැහැ.
නාවුල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරුපුරප්පාඩු නාවුල අධ්‍යාපන කොට්ටාසය ප්‍රාථමික ගුරුපුරප්පාඩු 2, විද්‍යාව 1, දෙමළ භාෂාව සාහිත්‍ය 1, භූගෝල විද්‍යාව 3, පුරවැසි අධ්‍යාපනය 5, දෙමළ බස 2, චිත්‍ර 6, නැටුම් 1, දෙමළ සාහිත්‍ය රසාස්වාදය 1, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ වේදයේ 12, කෘෂි හා ආහාර තාක්ෂණ වේදයේ 6, ගෘහ ආර්ථික විද්‍යාව 3, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ 2, සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන 1, පුස්ත ඒ වශයෙන් තියෙන අනිත් කලාපේ ගත්තොත් ප්‍රාථමික නම මේ කොහෙද අඹංගහ ගඟ කෝරළේ අධ්‍යාපන කොට්ටාසේ ප්‍රාථමික 9යි ගණිතය 3යි ඉංග්‍රීසි 1යි දෙමළ භාෂාව සාහිත්‍ය 3යි භූගෝල විද්‍යාව 1යි පුරවැසි අධ්‍යාපන 1යි දෙවන බස 1යි චිත්‍ර 2යි තොරතුරු හා සංවේ තාක්ෂණය 6යි කෘෂි හා ආහාර තාක්ෂණය 4යි ගෘහ ආර්ථික විද්‍යාව 3යි සෞඛ්‍ය හා සාරික අධ්‍යාපන 2යි පුස්තකාල 2යි මේ වගේ පොඩි පොඩි ගණන් තියෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පති පුරප්පාඩු හා ගුරු පුරප්පාඩු පිරවීමට ගල්ලබු පියවර පස්වෙනි එකට උත්තරේ ඔව් විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා ජාතික පාසල සඳහා 2018 වර්ෂයේ සිදු කිරීම නියමිතව පවතින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් පත් කිරීම හා උසස් වීම මගින් මේ පුරප්පාඩු පිරවීමට කටයුතු කෙරේ දැන් ඇත්තටම රාජ්‍ය සේවා කොමිසම අනුමත කරලා තියෙන්නේ ඊයේ ඒක අනුමැතිය ලබා දුන්නා මේ එන සති දෙකක් ඇතුළත ගැසට් කරනවා ඒවා ටික පළාත් සභා පාසය සඳහා රේකී අමාත්‍යාංශයෙන් බදවා ගන්න ලබන මධ්‍යම පළාත් සභාවට අනුයුක්ත කර ඇති විදුහල්පති ශ්‍රේණිධාරීන් පුරප්පාඩු පවතින පාසය සඳහා අනුයුක්ත කර ඇත විදුහල්පතිවරු ගරු මන්ත්‍රීමේ 4000ක් බඳව ගත්තා අපි පළාත් සභාවට දීලා තියෙනවා පළාත් සභාවලින් සමහර ඒ විදුහල්පතිවරුන් වශයෙන්ම ඒ ස්ථානගත කරලා නැහැ ඒගොල්ලෝ වෙන වෙන පාසල්වල සහකාර නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් ඉන්නවා වැඩ බලනවා විදුහල්පතිවරු අධ්‍යාපන මැද මේ ජාතික පාසලවලත් වැඩ බලනවා ඉන්නවා හැබැයි හැමෝම ශ්‍රේණිධාරී මේ පළාත් සභාවේ වැඩ බලනයි ශ්‍රේණිධාරී නොවන අය වැඩි තමයි ඉන්නේ මේ බහුතරයෙන් බහුතරය මේ මේ ගත්ත විදුහල්පතිවරු ස්ථානගත කරලා නැහැ ගොඩක් පළාත් සභාවල ගුරු සේවයේ පුරප්පාඩු සඳහා අවශ්‍යතාවය අනුව වරින් වර ගැසට් නිවේද නිකුත් කර ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන අතර පුරප්පාඩු සඳහා අනුයුක්ත කරනු ඇත අදාළ නොවේ එච්චර
ගරු කතානායකතුමනි ගරු ඇමතිතුමා මම හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මගේ මැතිවරණ කොට්ටාෂයේ කලාප දෙක ගැන පමණක් නෙවෙයි මුළු මාතලේ දිස්ත්‍රික්කයේම තියෙන ගුරු පුරප්පාඩු සහ ඒ අදාළ දේවල් ගැන විශේෂයෙන් ගලේවෙල කොට්ටාෂයේ විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා ඒවා බොහොම දුෂ්කර ප්‍රදේශ ඒ නිසා මම නැවත වතාවක් ඔබතුමාට ඒක අවධාරණය කරමින් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නෙට මම යනවා දැන් ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වුණාට පස්සේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් කිරීමක් සිදු වෙලා ස්ථානගත කිරීමක් කරා මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඒ අය පත් කරනකන් වැඩ බලන විදුහල්පතිවරු විශාල කාර්යභාරයක් කරා අවුරුදු 3කටත් වඩා වැඩ බලන විදුහල්පතිවරු විදියට හිටපු අයත් ඉන්නවා ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඒක කොහොමද කියලා දැනගන්න ඕනි
ඇත්ත වශයෙන්ම එක පැත්තකින් කනගාටුත් වෙනවා මේ ප්‍රශ්නේ පිළිබඳව වැඩබල්ල විදුහල්පතිවරු සඳහාත් අපි විදුහල්පතිවරු 4000ක් බඳවා ගැනීමේ චක්‍රලේ මේ ගැසට් එකේදී ඔවුන්ටත් ඒ විභාගය සඳහා පෙනී සිටින්න පුළුවන්කම තිබුණා. එතනින් කොටසක් පෙනී ඉඳලා විදුහල්පතිවරු වශයෙන් පත් වෙලා තියෙනවා. ඒ වගේම වැඩ බලපු විදුහල්පතිවරු අවුරුදු 50ට වැඩි අය ගැසට් එක අනුව 50ට අඩු අය තමයි පුළුවන්කම තියෙන වසර වයස අවුරුදු 50ට වැඩි අය ගන්න අපි වෙනම අනුමැතියක් ඉල්ලලා තියෙනවා අධ්‍යාපන සේවා කොමිසමෙන් අධ්‍යාපන මේ රාජ්‍ය සේවා කොමිසමෙන් ඒ සඳහා අනුමැතිය දෙන්න කියලා. හැබැයි මේ වැඩ බලන විදුහල්පතිවරු අපි බලපුවාම ගොඩක් අය පත් කරලා තියෙන දේශපාලනේ. පසුගිය කාලේ පුරා විශාල ප්‍රමාණයක් වැඩ බලන විදුහල්පතිවරු පත් කරලා තියෙනවා. දැනටත් අපි බින්දුවක්වත් දේශපාලනේ දාන්න නැතුව විදුහල්පතිවරු 4000ක් බඳව ගත්තා. ඒගොල්ලන්ගෙන් 1000කටත් අඩු ගාණක් තමයි විදුහල්වල විදුහල්පතිවරු වශයෙන් ස්ථානගත කරලා තියෙන්නේ. 3000කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ තවමත් වැඩ මේ ඉස්කෝල හම්බෙච්ච නැති එහෙම නැත්නම් වැඩ මේ වැඩ බලන විදුහල්පතිවරු තමයි ඉන්නේ තවම. ඉතින් ඒ නිසා මේ අපි මේ යහපාලන ආණ්ඩුවක් විදිහට අපි උත්සාහ කරන්න ඕනේ මොකක් හරි ප්‍රමිතියක් අනුව විදුහල්පතිවරු දාන්න. ඒ අනුව විභාග තිබ්බහම වැඩ බලන විදුහල්පතිවරුන්ට සුසුකම අනුව ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර ඔබතුමිය මේ කිව්වාගේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අයට අපි වෙනම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒගොල්ලන්ට දැන් ඒ දීමනාපාව ගෙවන්න අපි තීරණේ දෙවන්න කටයුතු කරලා තියෙනවා. මොකද ඒ අර වැඩ බලන මේ සමාවෙන්න අර විදුහල්පතිවරුන්ට අපි අපේ ආණ්ඩුව ආවට පස්සේ රුපියල් 6500ක දීමනාවකුත් ලබා දුන්නා. පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ට ඒ දීමනාව උතුරු නැගෙනහිර වැඩ බලන විදුහල්පතිවරුන්ට දෙනවා. හැබැයි අපිට වැඩ බලන විදුහල්පතිවරුන් අපිට මේ ශ්‍රේණිධාරීන් සිටියේදී අපිට පුළුවන්කම නැහැ උන්ට වැඩ බලන විදුහල්පතිකම් දෙන්න. ඒ වගේම අපි ඒක දීම සුදුසුත් නැහැ.
හොඳයි වෙන ප්‍රශ්නයක් තියෙනවද ගරු මැතිතුමනි?
අද වෙනි ප්‍රශ්නේ මාතලේ දිස්ත්‍රික්කය ඔබතුමා දන්නා බොහොම අති දුෂ්කර දිස්ත්‍රික්කයක්. නගර කීපය කියන්නේ මාතලේ නගරය හැරුණකොට අනෙක් සියලුම ප්‍රදේශ ගත්තහම වල්ලාලි තර්ජනයට නාය ඈම් වලට ඒ වගේ බොහෝ තර්ජනයන්ට ලක් වෙන දුෂ්කර ප්‍රදේශයක්. ඒ නිසා එහිදී දැන් අනුරාධපුරයේ දිස්ත්‍රික්කය ඒ වගේ දිස්ත්‍රික්ක ගත්තහම ඒවා දුෂ්කර දිස්ත්‍රික්ක විදිහට නම් කරලා තියෙනවා. ඒවට සාපේක්ෂව බලනකොට මාතලේ දිස්ත්‍රික්කය ඊට වඩා දුෂ්කරයි. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා, විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලවලට සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනකොට පහ වසර අපේ මාතලේ දිස්ත්‍රික්කයේ දරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කය දුෂ්කර දිස්ත්‍රික්කයක් විදිහට නම් කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් මම දැන් අවුරුදු දෙකකට දෙකහමාරකට ආසන්න කාලයක් ඇතුළත ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය මම දැනගන්න කැමතියි.
ප්‍රධානායකතුමනි, ශිෂ්‍යත්වයේ සඳහා හැම දිස්ත්‍රික්කෙටම කෝටා එකක් තියෙනවා. මේ කෝටා එක අනුව තමයි මේ ශිෂ්‍යත්ව ලබා දීම් කරනු ලබන්නේ. මම හිතන්නේ ඔබතුමිය ඉල්ලන්නේ, ඕක මම දැනුවත් කරලා තියෙනවා, ඔබතුමිය ඉල්ලන්නේ මාතරේ දිස්ත්‍රික්කයට වෙනම මේ වැඩිපුර ප්‍රමාණයක් දෙන්න කියලා දිල්ලන්නේ.
දිස්ත්‍රික්ක විදිහට නම් කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලයට නම් ළමයි පත් ගන්නකොට ඒ වගේ පහේ ශිෂ්‍යත්වයේදී කඩේම් ලකුණ ඒ වගේදී යම් සාධාරණයක් සිද්ධ වෙනවා.
ඒක අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයට ගදිත් ගරු මන්ත්‍රීමය මේ ඒ සාධාරණ ඉෂ්ට වෙනවා. 100ට ගාණක් දිස්ත්‍රික් පදනම් මත ගන්නවා දැනටත්. මාතර දිස්ත්‍රික් කියනොත් එහෙම තමයි. එතකොට මේ ශිෂ්‍යත්ව විභාගය සඳහාත් ඒ දිස්ත්‍රික්කයට කෝට එකක් හම්බුනහම මේ ඒ දිස්ත්‍රික්කයේ සාධාරණ ඉෂ්ට වෙනවා.
හොඳයි හොඳයි. හරි හරි මැත්තුමේ දැන් අවධානය යොමු කරමු නේද කරා මැත්තුමාට. බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නලින් ජයසි මැත්තුමා. දැන් මේ ඔබතුමා අද අපිට වාද විවාද ගොඩක් තියෙන හින්දා මං හිතන්නේ සෑම ජනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා. පැහැදිලිකම හිතුමා කැමති නම් දැන් අතිමේලත් පැහැදිලි අද හදිසියක් නැත්නම් අපි මින් ගමු. කැමතිතුමා කැමති නම්.
ආ හරි හරි කමන්න කැමති.
ඇයි දැන් විදුහල්පති විභාගේ පාස් වෙච්ච විදුහල්පතිවරු ඉන්නවා. ඒ විදුහල්පතිවරු පත්කරයෙන් පස්සේදී විදුහලට ඒ විදුහලේ වැඩ බාර ගන්න දෙන්නේ නැහැ. වැඩ බලන මහත්වරු ඉන්නවා. දේශපාලන බලපෑම් මත අම්මල තාත්තල සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ කරලා ඉවරලා ඒ විදුහල්පතිවරු එළවලු. එළෙව්වට පස්සේදී අර විදුහල්පතිවරු යනවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හම්බෙන්න. ගියන් පස්සේදී ඊළඟට අධ්‍යාපන ලේකම්තුමා හම්බෙන්න යනවා පළාත් සභාවේ. ගියන් පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? අර විදුහල්පතිවරු දානවා අර පාසල්වල වැඩ බලන විදුහල්පතිවරු විදියට. අර මිනිස්සු දැන් විභාගෙත් පාස් වෙලා විභාගේ පාස් වුණා විදුහල්පතිකම හම්බෙන්නෙත් නැහැ, දීමනාව හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සොයලා බලන්න. මේක සම්බන්ධ සික්කේ පුර ඉතාමත්ම නරක විදියට
හොඳ අවධානය යොමු කරන්න ගරු අමෙත්තුමා කියන අවධානය යොමු කරන්න
හොඳයි. ගරු කතානායකතුමනි, ඔබතුමාත් මේ සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ආණ්ඩුකාරතුමල්ලත් දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. මේක ඉතාම බරපතල ඛේදවාචකයක් මේ අධ්‍යාපන පද්ධතිය තුළ. අර මේ අපේ ගරු මන්තුමා කිව්වා වගේ මේක සෙට් කරලත් උද්ඝෝෂණ කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ওই දාලා තියෙන ශ්‍රේණිධාරීන් අපි හොඳට අරගෙන මේ හොඳ පුහුණුවක් දීලා නේවාසික පුහුණුවක් මාස 3 දීලා තියෙනවා. එතනින් වැඩිම ලකුණු ගත්තාට විදේශ පුහුණුව දීලා තියෙනවා. ඉතින් මේ දක්ෂ විදුහල්පතිවරු අද පාසල් නැතුව එක එක තැන් වලට දානවා. දැන් මට මම හොයලා බලපුවා මේ විදුහල්පතිවරු වශයෙන් පත් කරලා තියෙන කණ්ඩායම් බලුවත් ඒ කවුරුත් යන්නේ නැති දුෂ්කරම ප්‍රදේශ වල තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ වැඩ බලන විදුහල්පතිවරු විදිහට මෙහෙම දැන් අපේ රේකිය අමාත්‍යාංශය අර්ථේ නම් ජාතික පාසල් ලොහොම එකක් වෙලා උද්ඝෝෂණයක් සුමානයක් කරත් අපි දාන්නේ නැහැ. මොකද දැන් මේ පුරුදු වෙලා තියෙනවා දෙමව්පියෝ ටිකක් එකතු කරලා උද්ඝෝෂණයක් කරලා බය කරලා ගන්න. අපි නම් දාන්නේ
නැහැ.
අපි ඉල්ලනවා පළාත් සභාවෙනුත් ඒ කටයුත්ත වෙනවා නම් කරු කතා නැහැ එතුමනි. මේකට උත්තරයක් එනවා.
හොඳයි. බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නරින්ද ජයසි මැතිතුමා, ගරු ඉම්රාන් මාරුෆ් මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා,
මේ රංජිත,
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. මම මේ අවස්ථාවේ සභාවේ අවධානය යොමු කරනවා. අද දීර්ඝ විවාදයක් තියෙන නිසා වේලාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. Yes, your time, your question.
Yes.
You have a question?
Yes.
Yeah, you can raise it.
You're asking.
Question number 8.
Okay, okay. ගෞරව නාඩල රුපනාරලේ කර්කුන්රේ.
Yeah. නැවත පදිංචි කිරීම පුනරුත්පාදන උතුරු සංවාද ඇමතිතුමා.
ආ එක ඔව් ආ දෙක 2017 4/10 වෙනිදා පුන්තෝට්ටම්
සුබසාධන මධ්‍යස්ථානයේ සිටි පවුල් 150ක් වෙත මෙම නිවාස 150 බාර දී ඇති අතර ඔවුන් සියලු දෙනාම නැවත පදිංචි කර ඇත. ඈ අදාළ නැත.
නන්දි.
ඔකේ. ගරු බුද්ධික පතිරණ මැතිතුමා නමෙනි ප්‍රශ්නය විදිර බල
මම අහනවා ගරු
කතානායක ඇසීමට
අහනවා. ගරු කතානායකතුමනි මෙම ප්‍රශ්නය බුද්ධික පතිරණ මන්තුමා මීට කලින් යොමු කරලා කලින් සැසිවාරයේ කල්ගත ප්‍රශ්නයක් ඊළඟ දිනේ මම පිළිතුරු දෙනවා.
හොඳයි
හොඳයි. මෙම සමාගම පිළිබඳ තොරතුරු සොයා ගැනීමට සහ නිශ්චිත තොරතුරු සොයා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙන නිසා මම මගේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මම ඔබතුමාට සූතිවන්ත වෙනවා මේ ඉතාම වැදගත් ප්‍රශ්නේ මතු කිරීම ගැන. මේ ප්‍රශ්නයටත් මෙම සමාගම් පිළිබඳ අනෙක් ප්‍රශ්නවලටත් ඊළඟ සති කීපය තුළ අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. දැන් මේනකොට අපිට ගොඩක් තොරතුරු හොයාගෙන තියෙනවා.
හොඳයි ගරු ඇමතිතුමාගේ නව ස්ථාවර නියෝගානුව තුන් සැරයකට වැඩි කල් ගන්නවා මාර එකින් අපිට පුළුවන් ඒ කරන්න.
කතානායකතුමනි
හොඳයි ඔව් තුන් වෙනි සැරේ.
අපි අනිවාර්යයෙන්ම ඊළඟ
හොඳයි කතාව දෙනවා. ඔව් ගරු බුද්ධිය පදින මැතිතුමා ඔව්
අර කතානායකතුමනි මම විවාදයකට යනව නෙමෙයි මම මේ ප්‍රශ්නේ දාලා මේ පාර්ලිමේන්තුව අපි පත් එක්ක 2015 වකවානුවේ ඉඳන්ම මේ ප්‍රශ්නේ ආවා මේක ඇවිල්ලා 5-6 සැරයක් කල් ගියා දැන් මේ සැසිවාරය කල් දැම්මට පස්සේ ආපහු සැරයක්
ආ එතුමා වැදිරි කරලා දුන්නානේ හේතුව අපි දෙන්න අවස්ථාවක්
ඕක හරි දැන් ඊයේත් මේ ප්‍රශ්නේ මේ වගේම මේ සමාන එකක් ආව පෙරේදත් ආවා ඒ දෙකේදී අඩු ගන්න මෙතන උත්තර දෙනවා තියෙන මම එතකොට ස්තුතිවන්ත වෙනවා එතුමා මේ ගැන දක්වන උනන්දුව ගැන මම බලාපොරොත්තු වෙනවා තවසරක් මේ ප්‍රශ්නෙට කල් දැනගන්න නැහැ
කියන්නේ ඒක ඒ පොරොන්දු ස්ටිකලයි
බොම්බි අර කතානායකතුමනි එහෙම ප්‍රශ්න වලට මග අරින්නේ නැහැ සෑම දවසකම මම කැමති ප්‍රශ්න අහනවනම් අහන තරමට මේ මේ ප්‍රශ්න අහනව මදි කියලා මට හිතෙන්නේ ඒ නිසා එතුමා අහන මේ වැදගත් ප්‍රශ්න වලට මම බොහොම කැමැත්තෙන් උත්තර දෙනවා ඒ වගේම හරියට උත්තර දෙන්න ඕන නිසා මට කාලයක් අවශ්‍යයි
ඒක පිළිගත්තා ප්‍රශ්න 10 ගරු ටීජී රංජිත් ද සොයිසා මැතිතුමා
ගරු මම අහනවා ගරු කතානායකතුමනි
අර අධ්‍යාපන මැතිතුමා
ගරු කතානායකතුමනි අයන් එක 104 දෙක ප්‍රාථමික පාසල සංඛ්‍යාව 42 ද්විතීයික පාසල සංඛ්‍යාව 62 3-1 4 ජෙයිලානි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය 5 ශිෂ්‍ය සංඛ්‍යාව 53269 දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 53269 ආයන්න ඇමුණුම 1 2 ඇමුණුම 1 තුන්වෙනි එක මේ සඳහා පිළිතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොන්සල් සභාවෙන් ලබාගත යුතුව තියෙනවා ඒක අපෙන් නෙමෙයි අහන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරු මන්තුමා පිළිතුර ඇමුණුම 2 3 සහ 4 අදාළ නොවේ
ගරු
මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නේ මම විශේෂයෙන්ම ගරු අධ්‍යාපන ඇමතිතුමාට යොමු කළේ වතුකරේ විශාල ජනතාවක් ජීවත් වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය පාසල් අතර අධ්‍යාපනයේ විශාල විෂමතාවයක් තිබෙනවා. ඒ විෂමතාවය නිසා මට දැනගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා 5 ශිෂ්‍යත්ව විභාගය 10 සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාග සමත් වෙන ශිෂ්‍ය ප්‍රමාණය අතර සිංහල සහ දෙමළ අතර අනුපාතයක් තියෙනවද කියන එකත් ඒ වගේම මම දන්නා තරම් මම ගරු අධ්‍යාපනතුමාගේ අවධානයට යොමු කරනවා මේ වනතෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ 1948 ඉඳලා 2018 වෙනකන් වෛද්‍ය විද්‍යාලයට ඉංජිනේරු විද්‍යාලයට කිසිදු දෙමළ ශිෂ්‍යෙක් ඇතුළත් වෙලා නැහැ. ඒ නිසාම අධ්‍යාපනයේ විශාල විෂමතාවයක් තිබෙනවා සිංහල ජනතාව සහ දෙමළ ජනතාව ශිෂ්‍යයින් අතර. මෙන්න මේ தත්ත්වය අවම කිරීම සඳහා ඔබ අධ්‍යාපන ඇමතිතුරයාට ගන්නා වූ පියවරු කුමක් ද යන්න පිළිබඳව සහ කරන යෝජනා කුමක් ද යන්න පිළිබඳව මා දැනගත යුතු තිබෙනවා.
අත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ ඇසීම පිළිබඳව මොකද මට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ ඔබතුමා අහපු හින්දා මේ ප්‍රශ්නේ. අපේ රාජ්‍ය ඇමතිතුමන් මෙතන ඉන්නවා. අපි පහුගිය දවස්වල වතුකරයට ගුරුපත් වීම ලබා දීම සඳහා 900කට වැඩි ප්‍රමාණයකට ගුරුපත් වීම ලබා දුන්නා. විශේෂයෙන්ම මේ අර සුදුසුකම් මත ගුරු ව්‍යවස්ථාව මත ගත නොහැකි නිසා ගුරු සහායකයන් වශයෙන්. ඒ වගේම දැනට අපි සැලසුම් කරලා තියෙනවා 3000 කියලා. ගුරුවරුන් 3800ක් බඳව ගන්න. ඒක ඉදිරි කාලය තුල වතුකරේට 3800ක් ගුරුවරු බඳව ගන්නවා. ඒ වගේම වෙනම පාසල් වතුකරේ සඳහා වෙනම පාසල් සඳහා රාජ්‍ය අමතුමාගේ ඉල්ලීම මත වෙනම පාසල් ඉදිකරන්න මුදල් වෙන් කරලා දැන්ට කොටසක් හදනවා. මිලියන 250ක් වෙන් කරලා තියෙනවා මේ දැනට ළඟම පාසල් හොඳම පාසල ව්‍යාපෘතියට අමතරව වෙනම මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව ඊයේ පෙරේද අපි කැබිනට් පත්‍රිකාවක් දාලා මේ වතුකරේ තියෙන පාසල් දියුණු කරන්න අත් වශයෙන්ම අර මේ ඉඩම් වල ඉඩම් අධිකම තියෙනවා. වතු හිමේ මේ මේ ගොඩක් ඔය විශාල තේ වතු හිම තියෙන නිසා අපිට ඉඩම ඉඩකඩ මදි නිසා අපි කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ හැම පාසලක්ම වතුකරේ තියෙන හැම පාසලකටම අඩුම ගානේ අක්කර දෙකක්වත් සිට මේ අක්කර දෙකක්වත් තිබිය යුතු ආකාරයෙන් ඒ ආණ්ඩුවේ වෙන්න පුළුවන් වෙන පෞද්ගලික අංශවල වෙන්න පුළුවන් ඒ ඉඩම් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකා අනුමත වෙලා මේ දවස්වල ඒ ක්‍රියාවලියත් සිද්ධ වෙමින් යනවා. ඒ නිසා මම හිතන්නේ වතුකරේට කවදාවත් නැති විදිහට මේ ගුරුරු පහසුකම් ඒ වගේම මේ ප්‍රතිපාදන ළඟ පාසල ව්‍යාපෘතිවාදී ගොඩනැගිලි විද්‍යාගාර ඒ වගේ මේ මේ ටොයිලට්ස් මේ ගොඩාක් දේවල් දීලා තියෙනවා විතරක් නෙමෙයි රාජ්‍ය අමාත්‍යතුමත් ඒ ප්‍රදේශයේ ඉන්න නිසා විශේෂ අවධානය යොමු වෙලා විශාල වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් යනවා.
හොඳයි.
අර පරණ தත්ත්වය නෙමෙයි තියෙන්නේ.
දෙවෙනි ප්‍රශ්නේ ගෞරව.
ගරු කතානායකතුමනි අලුත් தත්ත්වයේ පරණ தත්ත්වනේ මං ඇවිවේ 948 ඉඳලා මේනකන් දෙමළ ශිෂ්‍යන්ට කරන සැලකිල්ල පිළිබඳවයි මට දැනගන්න ඕනකමද. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මම අහන්නේ දැන් මිලියන 250ක් වෙන් කරාය කියලා කියන එක ලංකාවටමද රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක්ද කියන ප්‍රශ්නේ තියෙනවා වතුකරේ දරුවන් සඳහා. ඊළඟ ගරු ඇමතුමනි ඉඩම් පිළිබඳව වතුකරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ හැම පාසලක්ම තියෙන්නේ වතු යායවල් වල. එතන මේ වතු යායවල් වලින් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පාසල් තියෙනවා. ඒ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ හැටියට මම ඔබතුමාට යොමු කරන්නේ ගරු ඇමතුමනි මේ තියෙන විෂම ඔබතුමාත් එක්ක විවාදයකට යනවා නෙවෙයි යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. දැන් මේ විෂමතාවය ඉවත් කිරීම සඳහා දෙමළ මාධ්‍ය පාසල් වලට විද්‍යාගාර පහසුකම් ඉතාම අඩුයි අල්පයි. දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ එකම දරුවෙකුටවත් විද්‍යාංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් නැහැ. එය යන්න වෙනවා හැටන් හෝ නුවරඑළිය වැනි පළාත්වලට. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තීරණයක් කරන් තියෙනවා නුවරඑළි දිස්ත්‍රික්කයෙන් පිට අය අධ්‍යාපනය සඳහා ඒ පළාත්වල ඇතුළත් කරගන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වයෙන් වහාම වෙනස් නොකරත් කිසිම දවසක රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙමළ දරුවෙක් වෛද්‍යවරයෙක් හැටියට ඉංජිනේරුවෙක් හැටියට යාමේ ඉඩකඩ ඇහිරිලා තියෙනවා. ඒ නිසා ඔබතුමන් නැවතත් කියනවා ඒක වෙන් කළ තියෙන මිලියන 250 සමාන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා වහාම විද්‍යාගාර පහසුකම් වැනි දේවල් වැඩි කිරීමට දෙමළ මාධ්‍ය දරුවන් වෙත ඔබතුමාගේ අවධානය යොමු කළා 2019 අයවැයට හෝ විශේෂ අවධානයක් යොමු කළා විද්‍යා අධ්‍යාපන ඉහළ නැංවීමට කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරනවා. එසේ කරනවා කියලා
අහනවා.
ඒකත් මට දුන්න උඩපන්දුවක්.
හොඳයි.
එකක් තමයි ඔබතුමා කෝ අර මම උත්තර දෙන්න ඕනේ වර්තමානට අනුව. ඔබතුමා ඇහුවේ අතීතයේ මේ තිබ්බ දත්ත දැන් වර්තමානයේ අනුව අපේ මේ සපු මේ අර කිව්වා වගේ මේ පහසුකම් දීලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල එන්න අර විශ්වවිද්‍යාල වලට යන්නේ ටික කාලයක් යයි. අර ඔබතුමා ඊට අමතරව මම කියන්නේ ඉන්දියානු රජයේ ආධාරත් අපිට ලැබිලා තියෙනවා මිලියන 300ක් අර මිලියන 200ට අමතරව. ඒ මිලියන 300න් පාසල් 3ක් රත්නපුර දිස්ත්‍රික්කයට හදන්න සල්ලි වෙන් කරලා දැන් ඒ වැඩපිළිවෙල යනවා. ඔබතුමා ආවොත් මගේ අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශ මම නිලධාරියෙක් එක්ක ඒ වැඩපිළිවෙල පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම විද්‍යාගාර සම්බන්ධයෙන් ඔබතුමා ඇහුවා මම බොහොම සතුටටපත් වෙනවා ඔබතුමා අහපු එම් පිළිබඳව. මේ රටේ පාසල් 10000ක් තියෙනවා. පාසල් 10000යි විද්‍යාගාර නැති නැත්නම් විද්‍යාගාර පහසුකම් නැති 3000ක් තිබුණා. අපේ 3000ටම මේ කොටසකට විද්‍යාගාර සම්පූර්ණයෙන් ළඟම පාසල යටතේ හැදුවා. අනිත් ඔක්කොටම අපි ජංගම විද්‍යාගාර දීලා තියෙනවා 3000කට. අපි මේ මාස කීපයකට ඉස්සෙල්ලා ජංගම විද්‍යාගාර ලබා දීලා තියෙනවා ওই පාසලට. ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. ওই දැන් මාස ගානකට ඉස්සෙල්ලා එක කියන්නේ අපි දැන් මේ මාස කීපයකට ඉස්සෙල්ලා තමයි ජංගම විද්‍යාගාර ලබා දුන්නේ. මේ 3000ක් ලබා දුන්න ජංගම විද්‍යාගාර.
හොඳයි. බොහොම ස්තුතියි.
ඔබතුමා එන්න අමාත්‍යාංශයට අපි මේ ඔක්කොම අපිට පුළුවන්කම තියෙනවා මේ පාසු මේ අපිට කරුණු පෙන්නලා දෙන්න.
ගරු අනුර සිරිණ ජයරත්න මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු පද්ම උදේශ කවුද?
මම අහනවා ගරු කතානායක.
අනුර පොඩ්ඩක් අපේ ජයරත්න මැතිතුමා ඇවිල්ලා කතා කරන්න අහන්න ප්‍රශ්නේ මෙතුමාගේ.
ගරු කතානායකතුමා
ප්‍රශ්න 11 මෙතුමා අවස්ථාව දෙන්න ඉඩපත් දෙන්න. එතම සීට් එකේ උන්නේ ඉඩම් පාර්ලිමේන්තු ප්‍රසන්න ඇමතුමා.
A1 ඔව්, A2 ඔව්, A3 හෙක්ටයාර් 1242.22, A4 මෙම පිඹුරුපත් සකස් කිරීම කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම මත පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහායි. එම භූමිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මෙම පිඹුරුපත් ලබා දීමට අප විසින් කටයුතු කරනවා. ආ අදාළ නොවේ.
Garu Mantrituma, Prasthiyenawada?
Naha Garu Kathanayaka
Thumani. Bohoma Stuti. Garu Padma Udeshanthi Gunasekara Mathuma.
Mahanawa Garu Kathanayaka Thumani.
Nagara Narasalasum Jala Sampadana Garu Emathumage Asimata.
එක්දාස් නමසිය අසූතුන වර්ෂයේ නිවාස ජල සම්බන්ධන සම්බන්ධතා ලබා දී නොතිබුණු අතර ජල සම්බන්ධන ලබා දීම ආරම්භ කර ඇත්තේ 1984 වර්ෂයේදී. ආ දෙක මේ වන විට පිරිසිදු පානීය ජලය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 60359යි. ආ තුන 1980 සිට 84 දක්වා ත්‍රිකුණාමලය ජල සම්පාදන ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා තිබෙනවා වැය වූ මුදල මිලියන 520යි 2005 සිට 2013 දක්වා විශාල ත්‍රිකුණාමලයේ ජල සම්පාදන ව්‍යාපෘතිය ඒකත් සම්පූර්ණ කරලා තිබෙනවා මිලියන 4000යි 2007 2014 මුත්තූරු ජල සම්පාදන ව්‍යාපෘතිය සම්පූර්ණ කර තිබෙනවා මිලියන 3500යි මේක එකතුව මිලියන 8020යි ආ හතර 2005 සිට 2013 දක්වා විශාල ත්‍රිකුණාමලයේ ජල සම්පාදන ව්‍යාපෘතිය මිලියන 4000ක් වියදම් කරලා තිබෙනවා 2007 සිට 2014 දක්වා මුත්තූරු ජල සම්පාදන ව්‍යාපෘතියට මිලියන 3500යි වියදම 2011 2015 ඊචලම්පත්තු ජල සම්පාදන ව්‍යාපෘතිය මිලියන 1072යි එකතුව මිලියන 8572යි ආ පහ දිග විස්තරයක් නිසා ඔබතුමාට සභාගත කරලා ලැබෙන සලස්වන්න.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි මම ඊයේත් ගරු අමාත්‍යතුමාගෙන් මේ සම්බන්ධව විමසුවීමක් කරා මම මේ මිට සමාන්තර ප්‍රශ්නයක් තිබුණු බැවින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මට දැනගත යුතුයි අපි දන්නවා මෙතුමා කියන වාර්තාව අනුව 83ට පෙර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එල්ටීටී ත්‍රස්තවාදී යුද පසුබිමට කලින් යුද්ධය ආරම්භ වීමට කලින් ඒ ප්‍රදේශයේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘති කිසිවක් නොතිබුණු බවයි ඔබතුමාගේ වාර්තාව අනුව සටහන් වන්නේ. නමුත් මට ඔබතුමාට කියන්න පුළුවන්ද මේ සමස්ත වාර්තාව අනුව ඒ කියන්නේ මේ මොහොත වෙනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිශ්චිත ලෙසම පානීය ජලය ලැබී තිබෙන පවුල් ප්‍රමාණය ඒ කියන්නේ සමස්තයේ එකතුවක් සහ ඒ වගේම ජල සම්පාදන මණ්ඩලෙන් උතර වාර්තාවේ තිබෙනවාද ජල සම්පාදන මණ්ඩලෙන් තවමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආවරණයේ නොවී තිබෙන පවුල් සංඛ්‍යාව පිළිබඳ වාර්තාවක් උතර තිබේද ඒ වගේම ගරු එමාත්තුමාට යොමු කරත් නොනේ ලංකාවේ වියලි කලාපීය දිස්ත්‍රික්කවල තිබෙන විශාල දුෂ්කරතා ගැටලුවක් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ ජනාධිපති කාර්යාලය හරහාම ආරම්භ කරා පිරිසුදු පානීය ජලය ලබා දීම වෙනුවෙන් ඈත දුෂ්කර පාසල්වල වියලි කලාපී දිස්ත්‍රික්කවල විශේෂයෙන් වකුගඩු රෝගේ ව්‍යාප්ත වෙන බැවින් ජල පිරිපහදු ඒකක නිර්මාණය කර මං හිතන්නේ දැනටත් ඒ කාර්ය කරන්නට තමුන්නාන්සලා පියවර අරන් තිනවා නැවත වරක්. නමුත් මට දැනගන්න ඕනේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ එහෙම ආවරණය වෙච්ච ප්‍රදේශ එවැනි පිරිපහදු ඒකක හදපු ප්‍රමාණය එවැනි පාසල් වලට දුන්නාද ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන දත්ත සහිත වාර්තාවකුත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද කියලා.
හොඳයි අමිතුමා
ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් ඔබතුමා දැනට අහපු ප්‍රශ්නෙට විතරයි උත්තර තියෙන්නේ. නමුත් දැනටත් ක්‍රියාත්මක වෙනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ අග්ගෝපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළවෙනි හා දෙවෙනි අදියර ක්‍රියාත්මක වෙනවා. වැය වූ මුදල මිලියන වැය කරන මුදල මිලියන 100යි. කන්තලේ කොටසේ ප්‍රතිලාභින් ඉන්නවා 1200ක්. ඒ වගේම සේරුනුවර නීලපොළ ජල සම්පාදන ව්‍යාපෘතියත් දැන් ක්‍රියාත්මක වෙනවා. වැය කරන මුදල මිලියන 500යි ප්‍රතිලාභින් 14000ක් එකින් ප්‍රතිලාභ ලබනවා. ඒ වගේම වාන්නැල ජල සම්පාදන ව්‍යාපෘතිය දීර්ඝ කිරීමත් දැන් ක්‍රියාත්මක වෙනවා මිලියන 808.5ක් ඒ සඳහා වෙන් කරලා තිබෙනවා. කන්තලේ කොටස සහ කින්නියා කොටසේ ප්‍රතිලාභින් 3500ක් ඒකෙන් ප්‍රතිලාභ ලබන නියමිතව තිබෙනවා. අනිත් ප්‍රශ්න අමාත්‍යතුමාට යොමු කරලා අපි ඔබතුමාට ලැබෙන සලස්වන්න.
මට පොඩි එකතුව පුළුවන් ද පෙන්වන්න මේ 83න් පසුව කොයිතරම් ඉන්නවද පවුල් සංඛ්‍යාව නොලැබුණු තවමත් පානීය ජලය නොලැබුණු සංඛ්‍යාව පෙන්වන්න පුළුවන්ද?
නු සංඛ්‍යාව ඔබතුමා කලින් අහලා නොතිබුරු නිසා මේකේ උත්තරයක් දෙන්නේ නැහැ. අපි අහලා බලලා දෙන්න.
කරන්නේ නම්
මුදල්. කියලා බලලා කියන්න බෑනේ මේක. ඒක නිසා අහලා බලලා කියන්න.
හොඳයි.
යොමු කරන්න.
හොඳයි බොහොම ස්තුතියි ගරු ඉෂාක් රහමන් මැතිතුමා.
කැමින්නේ සර්.
ගරු ජයන්ත සමිරවිර මැතිතුමා දෙවැනි වටය බල ගරු චමින්ද විජේසිර මැතිතුමා පළාත් සභා පළාත්පාලන ගරු ඇමතිතුමාගෙන්
තනායක තුමනි මාසයකින් කල් ඉල්ලනවා
හොඳයි
ඇත්තටම මේ ප්‍රශ්නේ ඔබතුමාගේ විශේෂ අවධානය සමග විශේෂ විමර්ශන වාර්තාව මේ වාර්තාව මේ විගණන දෙපාර්තමේන්තුවේ සෑම දෙයක් ඉදිරිපත් කළා මල්ලගත් තියෙනවා මම අහන්නේ මේ විශේෂ විමර්ශන වාර්තාව කියවන්න කියලා විතරයි
එන ඇමතුමේ පුළුවන් තරම් මොකද සාමාන්‍ය අපි තුන් සැරේ වැඩි
කාලයක් ලබා දෙන්න කතානායක තුමනි මේක මේ ප්‍රශ්නය මට උත්තර ලැබිලා නැහැ
මේක උත්තර දෙන්න බැරි හේතුව කියන්න ගරු මේ ඇමතුමේ ඔබතුමේ ඊයේ නිරවදේව කිව්වා මේ ජනාධිපතිවරයා ඊයලා බලයක් දෙන මහමැතිවරයෙක් ඉන්නේ කියලා මේක ඇත්තටම මේ ෆයිල් ගත වෙච්ච එකක්
වෙන්නේ අපි අවස්ථාව දෙමු නව
ගරු කතානායක තුමනි මේක මේ ෆයිල් එකක් ගත වෙච්ච නිසා තමයි කියන්න බැරි වෙන්නේ මේක මොකද මහා විශාල වරගමක්
ගරු මන්ත්‍රීතුමා මට තොරතුරු ලැබිලා තියෙනවා නම් විතරයි මට උත්තර දෙන්න පුළුවන් මට මේ වෙනකොට උත්තර ලැබිලා මට කාලය ලබා දෙන්න අපි
උත්තර ලබා දෙන්න ඊළඟ අත්තාව ඉදිරිපත් කරන්න හොඳයි
හොඳයි ගරු
කතානායක ඔව් ගරු අනුර කුමාර් චානේ මෙතුම හරි
කතානායක තුන මේක ඉල්ලන්නේ මෙම සභාවට ඒ වார்த்தාව ඉදිරිපත් කරන්නේ
ඔව් ඒක තමයි
නෑ ඒක මේ අමාත්‍යංශය නිලධාරීන් ඉන්නවා ඔබතුමී ඉන්නවා අමතිවරයෙක් ඉන්නවා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා ආයතන ගොඩක් තිබෙනවා මේක අවුල් ගණනාවක් ගිහිල්ලා වார்த்தාවක් ඉදිරිපත් කරන්න බැරි නම් මේ පාර්ලිමේන්තුවට මොකද අමාත්‍ය දුරින් ඇති වෙඩි
ඒක ඔබතුමේ අවධානය
ඉල්ලන්නේ වார்த்தාවක් විතරයි
හොඳයි
තාව ඉදිරිපත් කරන්න කටයුතු කරන්නම්
ඉදිරියේ දෙයි ඒක ඔන්නයි
ගරු මන්ත්‍රීතුමා සාධාරණයි ගරු කතානායකතුමා ඔබතුමා විශේෂ විමර්ශනයක් යවනවා
ඔව්
තමයි විශේෂ වார்த்தාව ඔබතුමාටත් ලැබිලා ඇති මේක මටත් ලැබිලා
තියෙනවා
මට ලැබිලා තියෙනවා මන්ත්‍රීවරයෙක් ඇටිය
නෑ නෑ ඔබතුමිය පොරොන්දු වෙනවානේ ඊළඟ සභාවට ඉදිරිපත් කරනවා කියන එක
ගරු කතානායකතුමනි මම කාලේ ඉල්ලුවා තව එකවරක් අපිට අවස්ථාව ලබා දෙන්න
ඒක අපි දෙමු රයිට් දෙවෙනි වටය පහනේ ප්‍රසංග තුන ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා
නායකතුමනි මම ප්‍රශ්නය අසනවා ගරු ඇමතිතුමා ඉන්නවා
සභාගත කරනවද
පිළිතුරක් දුන්නොත් හොඳයි
පිළිතුරු සාමාන්‍ය දෙවෙනි වටේ දෙන්නේ නැහැ ගරු මන්ත්‍රී සමාජ කන්වා කරලා ඒක අපි සභාගත කරන්න පුළුවන් නැත්නම්
ඔව් පුළුවන් සභාගත කරන්න
හොඳයි
ගරු කතානායකතුමනි අද දින
නෑ ඒ වෙනම ඒ පස්සේ දෙන්න ඒක මම දෙන්න අද එන ප්‍රධාන කටයුතු දෙනකොට අවස්ථාව දෙන්න ඒකතුමනි නෑ නෑ ඒක නෑ පහ ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මැතිතුමා ප්‍රශ්න අහනවද වෛද්‍ය
නරින්ද මං අහනවා ගරු කතානායකතුමනි ඉදිරිපත්
සභාගත කරනවා
සභාගත කරන්නද
හොඳයි
උත්තර දෙන්න
හොඳයි ඔව් සභාගත කරන්න නෑ අපි සාමාන්‍ය සභාගත කරන දෙවෙනි රෝමේ අපි මේවා කරන්නේ නැහැ ඒක නැත්නම් චාරිත්‍රාක් වශයෙන් අපි කරන්නේ නැහැ 6 ඉෂාක් අමරුම් මාර්ග මැතිතුමා ප්‍රශ්න අහනවද අහනවා සභාගත කරනවද ගරු උදේ ප්‍රභාත් ගමන්විල මැතිතුමාගේ ප්‍රශ්නය අහනවද
ඒක කතානායකතුමනි මේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන එකෙන් අහලා තියෙන නමුත් ඒක අයිති වෙන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු එකට.
එහෙනම් එතුමා නැවතත් ඒක
අහන්න ඕනේ.
හොඳයි. එතුමා දැනුවත් කරන්න වෙයි. 13 ගරු ඉෂාක් රහමන් මැතිතුමා ඉඩම් මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්න අහනවද? හොඳයි.
ඒක අපි මාසයක්
හරි. හොඳයි ගරු ජයන්ත සමිරිර මැතිතුමා ඊළඟට බත් දෙන්න මම අවස්ථාව දෙන්න දැන් පොඩ මේක ඉවරලා මම දෙන්න ඔක්කොම අවස්ථාව දෙනවා අපි පොඩින් තවර නියෝග 27 යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
නන්දි ගෞරව සභානායකර අවர்களே නිර්පාසන නීර් මුහාමිතුව මற்றும் අනත් මුහාමිතුව அமைச்சர் ගෞරව දුමින්ද திசாநாயக் அவர்களிடம் கேட்பதற்கு மட்டக்களப்பு மாவட்டத்தில் அமைந்துள்ள உன்னிச்சை குளத்தின் அதிக நீர் காரணமாக அந்த வான் கதவுகள் கடந்த மாதம் 25ஆம் தேதி அதிகாலை திறந்துவிடப்பட்டதனால் இந்த போகத்தில் விவசாய செய்கையில் ஈடுபட்டிருந்த சுமார் 800 விவசாயிகள் பாதிக்கப்பட்டுள்ளனர் என்றும் இதன் காரணமாக சுமார் 6000 ஏக்கர் நெற்செயை பாதிக்கப்பட்டுள்ளதால் சுமார் 10 கோடி ரூபாய் வரையில் நட்டம் ஏற்பட்டுள்ளதாக அப்போதி விவசாய மக்கள் தெரிவிக்கின்றனர். மேற்படி குளத்தின் நீர்மட்ட அதிகரிப்பு தொடர்பில் கடந்த மாதம் 19, 20, 21 தேதிகளில் பொறுப்பு வாய்ந்தவர்களால் நீர்ப்பாசன திட்டம் அதிகாரிகளிடம் அடுத்து கூறப்பட்டுள்ள போதிலும் அதிகாரிகள் அதனை அவதானத்தில் கொள்ளாமல் 23ஆம் தேதி மேற்படி குளத்தின் ஆபத்தான நிலை உணர்த்தப்பட்ட நிலையில் 24ஆம் தேதி ஆறங்குள நீர் திறந்துவிடப்படும் என நீர்ப்பாசன திணைக்கள அதிகாரிகளினால் கூறப்பட்டு 25ஆம் தேதி அதிகாலை 15 கன அடி நீர் திறந்துவிடப்பட்டுள்ளதால் மேற்படி பாதிப்பு ஏற்பட்டுள்ளதாகவும் மேற்படி வான்கதவுகள் திறக்கப்பட்டதன் பின்னர் அப்பகுதியில் நீர்ப்பாசன அதிகாரிகள் எவரும் இருக்கவில்லை என்றும் எனவே இந்த செயல்பாடானது அதிகாரிகளின் அசம்பந்த போக்கு காரணமாக ஏற்பட்டுள்ளதாகவும் கூறப்படுகின்றது. மேற்படி குளத்தில் நீர்மட்டம் உயருகின்ற போது அதன் நீரை வெளியேற்றுவதற்கு உரிய வடிசலாறு இல்லாததன் காரணமாகவே இத்தகைய நிலைமை ஏற்படுவதாகவும் அதிகாரிகள் தரப்பில் ஒரு முறைப்பாடு முன்வைக்கப்படுகின்றது. மேற்படி நிலைமையினை ஆராய்ந்து எனது பின்வரும் கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் கௌரவ அமைச்சர் துமிந்த திசநாயக்க அவர்களிடம் எதிர்பார்க்கின்றேன். மேற்படி குளத்தின் வான் கதவுகள் திறக்கப்பட்டதால் குளம் உடைப்படுக்கப்படாமல் ஏற்பட்டிருந்த பாரிய ஆபத்து நிலை தவிர்க்கப்பட்டுள்ளது. எனினும் இதன் காரணமாக பாதிக்கப்பட்டுள்ள விவசாய மக்களுக்கு ஏற்பட்டுள்ள இழப்பினை ஈடு செய்யும் வகையில் நஷ்டஈடுகள் வழங்கப்பட முடியுமா? மேற்படி வான்கதவுகள் திறப்பு காரணமாக ஏற்பட்டுள்ள விவசாய மக்களின் பாதிப்புகளுக்கு நீர்ப்பாசன திணைக்களத்தின் அதிகாரிகளது கவலையினங்கள் காரணமாக இருப்பின் அவர்கள் தொடர்பில் உரிய நடவடிக்கைகள் மேற்கொள்ளப்படுமா? மேற்படி குளத்தில் உயர்வடையும் நீரை பாதுகாப்பான முறையில் வெளியேற்ற ஏதுவாக வடிச்சல் ஆற்றை அமைப்பதற்கு ஏதுவான நடவடிக்கை எடுக்கப்படுமா என்பதை இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே,
కథానాయకతుమని
మేము ప్రకాశ క్రీమిట అవస్థ లబాదీం పిలిబంధు కుటుంబాన్ని స్థుతివంత వినవా. లంకా విదుడి బల మండలే సేవక సేవికావన్ దశ దహసకట బడి సంఖ్యావక్ నియోజనీకరణ వృత్తి సమితి నాయకీన్ హయ దినకుగే సేవే అత్తిటివీ హేతువేన్ మతువీ ఏతి గట్లుకారి తత్వ పిలిబంధవ మేమ సభావే అవధానియుం కరమి. ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති නායකයන් 6 දිනකක වැඩතහනම් කර මේ වන විට මාස 4කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එහෙත් විනය පරීක්ෂණ අවසන් නොමැති බව ප්‍රවසමින් ඔවුන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කම්කරු කොමසාරිස්වරයා විසින් කරන ලද නියෝගය නොතකා හරිමින් පලිගැනීමේ අරමුණීත්ව පාලන අධිකාරිය අත්නෝමතික ලෙස කටයුතු කරමින් සිටන බවට වෘත්ති සමිති චෝදනා කරනවා. වෘත්ති සමිති කාර්යාලවලට ඇතුල් වීම තහනම් කිරීමේ හේතුවෙන් මෙම නායකයන් විසින් නායකත්වය දෙනු ලබන වෘත්තීය සමිති කටයුතු වඩපණ කිරීමේ පාලකයන්ගේ වමනාව ප්‍රකාශයට පත් වී තිබෙනව පැහැදිලිය. විශේෂයෙන්ම මෙම වැඩතහනම් කිරීමෙන් සිදුවන්නේ හුදකලා සිදුවීමක් හේතුවෙන් නොවේ. 2015 ජනාධිපතිවරණ අභිමුව 2014 නොවැම්බර් මාසේ නීති විරෝධී මැතිවරණ අල්ලසක් ලෙස පාලනයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටුප් වැඩ කර ගැනීමක් මෙම වෘත්තීය සමිති නායකයන් විසින් එළිදරව් කරන ලැබ තිබුණා. එමගින් විදුලි බල මණ්ඩලයේ ඉහළ පහළ සේවකයන් අතර බරපතල වැටුප් විෂමතාවයක් භේදයක් නිර්මාණය වුණා. එසේම වැටුප් කොමිසමේ මහ භාණ්ඩාගාරය සහ කැබිනට් මණ්ඩල අනුමැතිය නොමැති මෙම වංචනික ක්‍රියාවට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් අල්ලස් කොමිසමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවා. 2015 ජනවාරි බලයට පැමිණි ආණ්ඩුවේද ඉන් අනතුරුව මහමැතිවරණයෙන් පසුව පත් වූ ආණ්ඩුවේද අදාළ අමාත්‍යවරුන් විසින් වරදක් සිදු වී ඇති බව පිළිගනු ලැබ විසඳීමට කල්ලිල්ලා තිබුණද ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ. වසරක නිහඩියාවෙන් අනතුරුව 2016 සැප්තැම්බර් වන විට වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට බල කෙරී තිබුණා. සරල වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පසු 2017 සැප්තැම්බර් 13 සිට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් කැඳවනු ලැබුවා. ඒ අවසන් වූයේ කම්කරු අමාත්‍යාංශයේ සහ විදුලි බල අමාත්‍යාංශයේ මැදිහත්වීම මත
විදුලි බල මණ්ඩල පාලන අධිකාරී සහ වෘත්ති සමිති නායකයන් අතර අසංකරණ ගිවිසුමකින් පාලන අධිකාරිය විසින් අවස්ථා කීපයකදී මෙම ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් කම්කරු කොමසාරිස්වරයා ඉදිරිපිට විභාග කෙරුණු පැමිණිල්ලකට අනුව ගෙවීමට නියමිත වූ වැටුප්පා දීමනා ගෙවීම යම් පිරිසගේ බලපෑම මත අමාත්‍යංශ ලේකම්ගේ නියෝගයකින් 2017 දෙසැම්බර් 21 වෙනිදා නතර කෙරෙනවා. මේ ගත්තු ක්‍රියාමාර්ග අත්widetilde වෙනවා. මෙම අසාධාරණ අවසන් කර ගැනීම සඳහා 2018 ජනවාරි මාසයේ 17 දක්වා දරන ලද උත්සාහයන් අසාර්ථක වීම පසු විදුලි බල වෘත්තීය සමිති විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුණා. අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෙරවරුවේ සිදු කරන ලද සාකච්ඡාවෙන් පසු වෘත්තීය සමිති නායකයන් පස්වරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමග සාකච්ඡා කර තිබුණා. විසඳුමක් අපේක්ෂාවෙන් මේ සාකච්ඡා රාත්‍රිය වනතෙක් ඉදිරියට යද්දී සේවකයන් විදුලි බල මණ්ඩලයේ පරිශ්‍රයේ සාමකාමීව රැඳී සිටියා. එහෙත් රාත්‍රී 8ට පමණ පොලිසිය මැදිහත් වී රැඳී සිටි සේවකයන්ට පහර දී ඉවත් කරනවා. මෙහිදී සේවකයන් ගණනාවක් තුවාල ලබන අතර මණ්ඩලයේ දේපළවලටද හානි වෙනවා. මෙසේ ඌවේ කාගේ මුග්ද තීරණයක් අනුද පොලිසිය මැදිහත් කිරීම නිසා තීරණයක් අනුව පොලිසිය මැදිහත් කිරීම නිසා බව පැහැදිලි. කෙසේ වුවද මෙම සිදුවීමට අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ මුල සිටම විරෝධය පළ කළ පාලන අධිකාරී ප්‍රතිචාරයේ ඌවේ වෘත්තීය සමිති නායකින් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර වැටුප් ගෙවීම නතර කිරීමයි. මේ தත්ත්වය තුළ අදාළ ප්‍රශ්නවලට ඇමතුමා පිළිතුරු ලබා දෙනව ඇතයි මම බලාපොරොත්තු වෙනවා. 1. වෘත්තීය සමිති නායකින්ගේ වැඩ තහනම් කිරීමේදී විදුලි බල මණ්ඩලයේ විසින් විදුලි බල අමාත්‍යංශයෙන් අනුමැතියක් ගත්තාද? මේ අමාත්‍යංශ අනුමැතිය සහිතව තහනම් කරලා තිබෙන්නේ. විදුලි බල මණ්ඩලයේ විනයෙන් රීති වලට වැඩ තහනම් කළ සේවකයෙකුගේ විනය පරීක්ෂණ මාස 3ක් ඇතුළත අවසන් නොවේ නම් ඔහු නැවත සේවයේ පිහිටුවා පරීක්ෂණ කළ යුතුයි සඳහන් වී තිබේද? මාර්තු 7 දින පැවති කම්කරු ඇමති කම්කරු කොමසාරිස් සමග පැවති සාකච්ඡාවේදී මාස 3ක කාලය තුළ මෙම වෘත්තීය සමිති නායකයන් නැවත සේවයේ පිටුන ලෙස නියෝගයක් කළ ඇති බව දන්නේද? මැයි මාස 10 වෙනි දින විදුලි බල අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා වෘත්තීය සමිති නායකින් සමග පැවති සාකච්ඡාවේදී ජුනි මාසයේ 6 වෙනි දිනට ඔවුන් පෙර සේවයේ පිහිටවුන් ලබන බවට පොරොන්දු වේද? 6 ඒ කියන්නේ ඊයේ නේද? 5 ඒ අනුව මැයි මාස 16 වෙනි දිනට නියමිතව තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අත්widetilde බව පිළිගන්නේද? 6 වෘත්තීය සමිති නායකයන් වැඩ තහනම් කර මර්ධනීය ක්‍රියාමාර්ග ගැනීමෙන් සේවක ගැටළු විසඳිය නොහැකි බව පිළිගන්නේද? 7 මෙම වෘත්තීය සමිති නායකයන් නැවත සේවයේ පිහිටවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමති බොහොම ස්තුති කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර නැත. කියන්නේ අමාත්‍යංශයෙන් අවසරයක් ගත්තේ නැත. 1969 අංක 17 දරන ලංකා විදුලි බල මණ්ඩලයේ 12 වන වගන්තියේ විදුලි බල මණ්ඩල පනතේ 12 වන වගන්තියේ කේ උපවගන්ති යටතේ විනය පාලන විධිවිධාන පැවරී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ වෙතය. ඒ අනුව විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එක් එක් සේවක කාණ්ඩ සඳහා විනය බලධාරීන් පත්කර විනය බලතල පවරා ඇත. ඒ නිසා අමාත්‍යංශයෙන් අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය නොවේ. දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර ඔව්. මණ්ඩලයේ විනය නීති සංග්‍රහයේ 9.1 සහ 16.5 හි සඳහන් විධිවිධාන අනුව විනිශ්චය සභාව පත් කළ දින සිට, ගරු මන්ත්‍රීතුමනි, විනිශ්චය සභාව පත් කළ දින සිට මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට උත්සාහ කළ යුතුය. විනිශ්චය සභාව පත් කළ දිනේ සිට චෝදනා භාර දෙන දිනේ මම පසුව කියනවා. එසේ වුවද 9.2 හි සඳහන් විධිවිධාන අනුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ මාස 3ක කාලයක් තුළ එකී විනය පරීක්ෂණ අවසන් කළ නොහැකි වුවොත් වැඩ තහනම් කරනු ලැබූ නිලධාරීන් විනය පරීක්ෂණයට අගතියක් නොවන පරිදි නැවත සේවයේ පිහිටවිය යුතුය. එමෙන්ම 9.4 හි සඳහන් විධිවිධාන යටතේ විනය පරීක්ෂණයට යම් බාධාවක් ඇති වේ නම් මෙම බාධාවල් නිසා විනය පරීක්ෂණයේ මාස 3ක කාලයක් ඇතුළත නිම කිරීමට නොහැකි වේ නම් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ විනිශ්චය සභාව විසින් විනය බලධාරියා වෙත දැන්විය යුතුය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විනය බලධාරියා සෑහීමට පත්වන්නේ නම් වැඩ තහනම් කර නිලධාරියා නැවත සේවයේ නොපිහිටවිය යුතු අතර පරීක්ෂණයේ දිගටම පවත්වාගෙන යා යුතුය. දැන් එවැනි තත්ත්වයක් තාම මතුවෙලා නැහැ. තුන්වෙනි ප්‍රශ්නයේ උත්තරේ නොදනි. සාකච්ඡා කරන ලද නමුත් අවසාන එකඟතාවයේ නොපැමිණි බව වාර්තා වී ඇත. මේ පිළිබඳව අපි ඊයේ දිනේත් කම්කරු අමාත්‍යංශයෙන් මෙම සාකච්ඡාවේ සාකච්ඡා සටහන් මිනිස් තිබෙනවද කියලා විමසා සිටියා. ඔවුන් කියා සිටියා මිනිස් නැහැයි කියලා. හතර ප්‍රශ්නය. ඔව්. ඔව්. එසේ එකගතාවයකට පැමිණියේ එදින වන විට විනය පරීක්ෂණ කටයුතු අවසන් කරගත හැකි වේ යන පදන මතය. නමුත් පසුව පාර්ශ්වකරුවන් අතර ඇති කරගත් පහත් සඳහන් එකඟතාවයන් නිසා ජූනි 6 වන දිනට පෙර ඔවුන් සේවයේ පිහිටවුණු ලැබීමට ඌ එකඟතාවය අනුව ක්‍රියා කිරීමට නොහැකි විය. එම නිසා ඒ පිළිබඳ වගකීමක් අමාත්‍යාංශයට නොමැත. මණ්ඩලයේ විනය නීති සංග්‍රහයේ 9.1 වගන්තිය හා 16.5 විධිවිධාන යටතේ පරීක්ෂණ විනිශ්චය සභාව පත් කළ දින සිට මාස 3ක අවසන් වීමට පෙර විනය පරීක්ෂණය අවසන් කළ යුතු බව සඳහන් වී ඇති අතර මෙම චූදිත නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සභාව පරීක්ෂණ විනිශ්චය සභාව පත් කර ඇත්තේ 2018.45. ඒ අනුව පරීක්ෂණ නිම කළ යුතු වන්නේ 2018.75 දිනේ. එමෙන්ම විනය නීති සංග්‍රහයේ 16.5 විධිවිධාන පරිදි රැකවන් නිලධාරීගේ හෝ පැමිණිල්ල මෙහෙවන නිලධාරීගේ සාක්ෂි සම්පින්ඩනය කර භාරදීම සඳහා දින 14ක කාලයකුත් පරීක්ෂණ නිලධාරීන්ගේ අවසන් වාර්තා පිළියෙල කිරීම සඳහා එක් මාසක කාලයකුත් වෙන් කර ඇත. එම විධිවිධාන පරිදි පරීක්ෂණ විනිශ්චය සභාවේ අවසන් වාර්තා භාර දිය යුතු වන්නේ 2018.19 වන දිනය. එසේ වුවද පරීක්ෂණ නිලධාරී හා වැඩ තහනම් කරන ලද නිලධාරීන්ගේ රැකවරණ නිලධාරීන් සමග 2018.05.09 දින එළඹී ඇති එකඟතාවයන්ට අනුව රැකවරණ නිලධාරීන්ට සතියේ දිනවල පරීක්ෂණ කටයුතු සඳහා පැමිණීමට නොහැකි වීම සහ ජූනි මාසයේ අවසන් භාගයේ රැකවරණ නිලධාරියෙකු විදේශගත වීමට සූදානම් වීමෙන් සිටින නිසා පරීක්ෂණ කටයුතු සඳහා පැමිණීමට නොහැකි වීම බව දන්වා ඇති බැවින් ඔවුන්ගේ එකඟතාවයන් අනුව සමස්ත පරීක්ෂණය සඳහා දින සඳහන් ෂෙඩියුල් එකක් සකස් කරගත්තා. එකඟතාවයක් සකස් කරගත්තා. ඒ අනුව 2018.05.20 ඉරිඳ 2018.05.27 ඉරිඳ 2018.06.3 ඉරිඳ 2018.06.9 සෙනසුරාදා 2018.07.1 ඉරිඳ 2018.07.2 සඳුදා 2018.07.9 සඳුදා 2018.07.16 සඳුදා 2018.07.21 සෙනසුරාදා 2018.07.23 සඳුදා 2018.07.30 සඳුදා 2018.07.07 අඟහරුවාදා 2018.08.16 බ්‍රහස්පතින්දා 2018.08.23 බ්‍රහස්පතින්දා සහ 2018.08.31 සිකුරාදා කියන දින චූදිත නිලධාරීන්ගේ රැකවරණ නිලධාරීන් සහ පරීක්ෂණ නිලධාරියාගේ එකඟතාවය මත සකස් කරගෙන තිබෙනවා. දැන් අපි මුලින් හිතුවත් අර චෝදනා පත්‍ර බාර දුන් දිනේ සිට මාස 3ක් ඇතුළත මේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකියි කියලා අපි සම්බන්ධ වුණා. නමුත් ඉන් පස්සේ පරීක්ෂණ නිලධාරීන් සහ රැකවරණ නිලධාරීන් අතර ඇති කරගත්ත ඔවුන්ට අදාළ ප්‍රායෝගික කාරණා මත සමස්ත පරීක්ෂණයට දින නියම කරගෙන තියෙනවා. ඒ නිසා මේ අනන්තය දක්වා යන්නේ නැහැ කියන එක ඔබතුමාට කියන්න අවශ්‍යයි. ඒ අනුව මේ 16 වන දිනට ඒ අනුව පස්වෙනි ප්‍රශ්නයේ පිළිතුර ඒ අනුව අදාළ නැත. ඒ කියන්නේ දැන් අර පොරොන්දුව අපි දුන්නා. නමුත් පසුව ඇති වුණු තත්ත්වයන් අනුව වෙනස් වෙලා තියෙනවා. 6 වෘත්ති සමිති නායකයන් වැඩ තහනම් කර මර්ධනීය ක්‍රියාමාර්ග ගැනීමෙන් සේවක ගැටලු විසඳිය නොහැකි බව අපි පිළිගන්නවා. උත්තරේ ඔව්. අපි කිසිසේත්ම මර්ධනීය ක්‍රියාමාර්ග වල යන්නේ නැහැ. 7 මෙම වෘත්ති සමිති නායකයන් නැවත සේවයේ පිහිටීමට කටයුතු කරන්නේ කවදාද? විනය පරීක්ෂණ නිමවීමෙන් පසු ඒ නිර්දේශ මත ඉහත කී කාලසටහන අනුව පරීක්ෂණ කටයුතු එකඟ වූ කාලසටහන අනුව පරීක්ෂණ කටයුතු නිමවෙයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව ගරු මන්ත්‍රීතුමනි මෙම පිළිගත් වෘත්ති සමිති කීපයක වෘත්ති සමිති නිලධාරීන් මෙහි ඉන්නේ. එක් වෘත්ති සමිතියක් එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය, අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්ති සමිති නායකයා, අනෙකේ ඉන්නේ ජනතා නියුක්ති පෙරමුණ හා සම්බන්ධ වෘත්ති සමිති නායකයා. අපි කාටවත් මේ විශේෂයෙන් නොසලකා සිටින්නවත් පිළිගැනීමක් කරන්න හේතුවක් නැහැ. ඔවුන්ගේ වෘත්ති අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් විසඳා ගැනීමේදී යාමේ තමයි මේ අර්බුදය මතුවලා තිබෙන්නේ. ඒ අනුව සාධාරණ පරීක්ෂණයක් සඳහා අවස්ථාව අපි දෙනවා. සාධාරණ පරීක්ෂණයක් සඳහා වූ වාතාවරණය සකස් කරනවා. ඒ වගේම එම කමිටුවේ ඒ අදාළ විනය බලධාරීන්ගේ ඒ තීන්දුව මත අපි කටයුතු කරනවා. අපිට අවශ්‍ය වන්නේ මෙය සාමකාමීව සහ සාධාරණ විසඳා ගැනීමටයි.
ගරු සභානායකතුමා මන් දෙන්න පොඩ්ඩක් ඉන්නේ. ඔය දෙන්න.
සර් අයිමු අයිටම් නම්බර් 1.
සභාවේ ගද